సమంతా చక్కవాలి సూవత్రా గచ్చంతు దేవత సద్దమ్మం మునిరాజస్ సునంతు సగ్గముక్కదం ధమ్మశ్రవణకాలు అయం బదంత ధమ్మశ్రవణకాలు అయం బదంత ధమ్మశ్రవణకాలు అయం బదంత నమో తస్స భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ నమో తస్స భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ నమో తస్స భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ ఏ అప్పగే శాస్త్రు సమ్మా సంబుదురజానన్ వహన్సేట అప్పగే నమస్కారయ వేవా. సుపిన్వత్ని అదాత్మి వెలావే బలాపొరొత్తు అన్ని మీ పిన్నుతున్ ధర్మశ్రవణే కరన్నటై అద దాయకత్వయ గణిముళ్ళ కొస్సిన్ని పదించి పిన్వత్ నితిజ్ఞ సంధ్యా అభివీర మహాత్మ్య ఎతులు పిన్నుతున్ దాయకత్వే గెన కటయుతు కొట తిబెనో సంధ్యా అభివీర మహాత్మ్య ఎతులు పిన్నుతున్ సియలు దినాటమ జీవితావబోధే ధర్మావబోధే పినిస మీ కుసల్ ఉపకార వేవాయి అపి ప్రార్థనా కరను. దెన్ ధర్మశ్రవణే కరన్నట కాలయ పిన్వత్ని మీ జీవితయ కియనిక హరియటమ లిహాగండ లెబెన్ని బుదురజానసికి ధర్మీ తులి జీవితే కుమక్ దై బహో దినిక్ వివిధ గవేషణయన్ వల్ల ఎదిన బావ పేనో నముత్తే ఎదినిక మనుషయకుడవత్ జీవితే హంబ వెలా నెతి బావ తేరినో జీవితే సంధ్యావిన్న కినికుటో ఇక హంబ వెలా తీరినోనే యా బలాపొరొత్తును జీవితయం సంతృప్తిమత్ వీమ కియనిక එයාට හම්බ වෙලා තියෙන්න ඕනේ. එහෙම කිසිම කෙනෙක් මගේ ජීවිතේ පැවිදි ජීවිතේම අවුරුදු 25ක් විතර මට හම්බ වෙලා නැහැ එහෙම කෙනෙක්. එහෙනම් මිනිස්සු අපේක්ෂා කරන ජීවිතය ඔවුන් ජීවිතේ කියවගෙන තියෙන විදිහේ ගැඬලු ටිකක් තියෙනවා. ජීවිතේ ඉතා ගැඹුරින් ඉතා පරිස්සමින් විමසා බලනකොට ඇත්තටම ජීවිතේ කියලා එකක් නැහැ පින්වත්නි. මේක මනසේ තියෙන මායාවක් විතරයි. ජීවිතය කියන්නේ තෙලවෙන මනසටම තමයි. මොකද හේතුව මේ හැම මොහොතකම අනිත්‍ය වී යන රිද්මයක් තියෙන. ඒ අනිත්‍ය වීම හැම මොහොතකම සිද්ධ වෙමින් පවතිනවා. ඒක හැම මොහොතකම සිද්ධ වෙමින් පවතිනවා. ඒ අනිත්‍ය වීම අවබෝධ කර ගැනීමෙන් තමයි ජීවිතේ රසවත් වෙන්නේ. අවබෝධය කියන එක හරිම වැදගත් දෙයක්. එතකොට මේ අවබෝධය කරා යනවා නම් ඔබට තියෙන්නේ ඔබම කියවන්න විතරයි. දැන් අවබෝධය කරා යන කෙනෙකුට තියෙන්නේ තමන්ට තමාවම කියවා ගැනීම පමණයි. වෙන අවබෝධය කරා යන රටාවක් අපට ඇත්තිනේ. අපට තියෙන්නේ අපිට අපිවම කියවා ගන්න විතරයි ධර්මයේ හරහා තියෙන්නේ. වෙන විකල්පයක් වෙන ක්‍රමයක් ඇත්තේ නැහැ පින්වත්නි. ජීවිතාවබෝධය කරා යනවා නම් සත්‍යාවබෝධය කරා යනවා නම් හැම වෙලාවකම අප කළ යුතු වන්නේ අපිව කියවා ගැනීම. ඒතර ඒ අපිව කියවන්න ආවෙති දේ බුදුරජාණන් වහන්සේ අපි ඉස්සරහ තියලා ඉති. ජීවිතාවබෝධය කරා යනවා නම් එයාට ලොකු දැනුමක් ඕනේ නැහැ ජීවිතය අවබෝධ කරන්න. ලෝකයේ සදාතනික රිද්මයක් තියෙනවා. ඒ රිද්මය දැන ගැනීම තේරුම් ගැනීමෙන් තමයි අවබෝධය කරා යන්න පුළුවන්. ලෝකයේ තියෙන්නේ දෙපැත්තයි. ඒ දෙපැත්තට නොවැටි සිත මැදහත්ව තබා ගැනීම තමයි බුදුදහමේ ශිල්පය. බුදුදහමේ ශිල්පීය කුසලතාවේ දෙපැත්තට මහු නොවන විදියට සිත මැදින් තබාගෙන ඉන්න එක. ඔබ දැකලා ඇති නිකන් සර්කස් කරුවෙක් නිකන් අපි හිතමු නිකන් මොකක් හරි කේබල් එකක ඇවිදිනවා කියලා. වයර් එකක ඇවිදිනවා, ලණුවක ඇවිදිනවා කියලා. එතකොට එයාගේ සමබරතාවය තියාගන්න එයා එක්තරා විදියක නිකන් ජස්ටියක් වගේ එකක් පාවිච්චි කරනවා. සමබරතාවය තියාගන්න. අන්න ඒ සමබරතාවය තියාගත්තොත් විතරයි මැදින් ඉස්සරහට යන්න පුළුවන්. දෙපැත්තට වැටුනොත් මැද තැවරෙන්න බෑ. එතකොට බුද්ධ ශාසනයේ ශිල්පය මෙන්න මේක තමයි. බුද්ධ ශාසනයේ ශිල්පය දෙපැත්තට මහසු නොවීම එකක්, මැදටපත් වීම දෙවෙනි එක, මැද නොතැවරීම තුන්වෙනි එක. ඔච්චරයි. කෙනෙක් සෝවාන් වෙන්න ඕන නම් සෝවාන් වෙන එක හරිම ලේසි පින්වත්නි. සෝවාන් දැන් ජීවිත අවබෝධය කරා යනවා කියන එක හරි පහසුයි. එතකොට මේ ජීවිත අවබෝධය කරා යන කෙනාට තියෙන ඕන ප්‍රධාන කාරණා තුනක්. ඒක තමයි බුද්ධ ශාසනයේ ශිල්පීය කුසලතාවේ. එකක් තමයි මේ පළමූලික දේ මොකද්ද? දෙපැත්තට නොවැටි ඉන්න එක. මේ දෙපැත්තට වැටෙන එකෙන් තමයි සිත පීඩාවටපත් වෙන්නේ. හොඳට බලන්නකෝ. හැම වෙලාවකම සිත විඩාවටපත් වෙන්නේ, පීඩාවටපත් වෙන්නේ මේ පක්ෂග්‍රාහී ක්‍රම ඇතුලේ. ලැබීම් නොලැබීම් ඇතුලේ. හිමිවීම අහිමිවීම ඇතුලේ. ඒ හිමිවීම කියන එක පිළිබඳව මතුවෙන උද්දාමයේද, අහිමිවීම කියන එක මතුවෙන කම්පණයේද කියන දෙකටම අපි නොයා ඉඳයි උත්සාහ කරන්නේ. ඇයි දෙපැත්තට වැටෙන්නේ? ඇයි හිමිවීම කියන්නේ අතිශය සාමාන්‍ය තත්වයක්, අහිමිවීම කියන්නේ සාමාන්‍ය තත්වයක්. අහිමිවීම කියලා අරුම පුදුම තත්වයක් නැහැ. හිමිවීම සහ අහිමිවීම කියන දෙකම සාමාන්‍ය තත්වයන්. මේ සාමාන්‍ය තත්වයන් ඇති වෙලා තියෙන්නේ ඔබ තුලම රැස්වෙච්ච ආධ්‍යාත්මිකව ඇතුලේ ගොඩ නැගිච්ච කර්ම ශක්තියක් මත. හිමිවීම ඒකනේ ලෝකේ මිනිසු බෙදන්න පුළුවන් කියලා. ලෝකේ බෙදන්න පුළුවන් එකම දේ කර්මය. කර්මයෙන් තමයි සත්‍යය බෙදලා තියෙන්නේ. යම් කෙනෙකුට හිමිවීම කියන එක ඊට අනුරූපීම කුසල සංස්කාරයන්ගෙන් වෙච්ච එකක්. ඒක ලෝකේ ධර්මයක්. මුං ඇට වපුරන මිනිහෙකුට මුං ඇටවලම අස්වැන්නක් මිසක් වී අස්වැන්නක් එයාට හම්බ වෙන්නේ නැහැ. ඒක ලෝක ධර්මයක්නේ. ඔබ ලෝකෙට යමක් දෙන්නේද පෙරලා ඔබට මුණ ගැහෙන්නෙත් ඒ தත්ත්වෙමයි. ඒ නිසා ඔබ හරි පරිස්සම් වෙන්න ඕන. ගනුදෙනු කරද්දී, කතා බස් කරද්දී, වැඩ කරද්දී හරිම පරිස්සම් වෙන්න ඕන. නැයි පොඩි වරදක් ඒ අපේ අතින් වෙන පුංචි වරදක් අපිව ලොකුවට පෙළන්න පුළුවන්. එතකොට එතනදී කර්ම රැස්වීමේදී බලපාන ඔබේ ප්‍රවාහය වගේම ඔබ ප්‍රතිචාර දක්වන පාර්ශවයේ ප්‍රවාහයත් බලපානවා. ඒකයි දැන් සාමාන්‍ය කෙනෙක් ඝාතනය කරනවට වඩා රහතන් වහන්සේ නමක් ඝාතනය කළොත් මේක ආනන්තරීය පාප කර්මයක් වෙන්නේ. ඒකයි. ඒක හේතුව තමයි පින්වත්නි අර ඔබේ ප්‍රවාහය වගේම ඔබ ප්‍රතිචාර දක්වන ප්‍රවාහයත් හරි වැදගත් වෙනවා. හරිම පරිස්සම් වෙන්න ඕන මේ ලෝකේ ගනුදෙනු කරද්දී. එනිසා මම වගේම මම ප්‍රතිචාර දක්වන තැනදිත් ඒක ඊටම වැදගත්. මේකට අවශ්‍ය මෙන්න මේ ලෝකයට ප්‍රතිචාර දක්වනකොට පින්වත්නි ඒ නිසා සමහර කතා, සමහර වචන, සමහර දේවල් පිළිබඳ අපි ඊට සංයමයකටපත් විය යුත්තේ ඒකයි. සීල සංවරය කියලා බුද්ධ ශාසනය පැහැදිලි කරන්නේ ඒකයි. මොකද මම ගනුදෙනු කරන විදිය අනුව දැන් ඇතැම් අවකාශයන් තියෙනවා එයා ගොඩාක් දේවල් කියලා නැහැ. සමහරට එක වචනයයි. එක වචනයක් කෙනෙක්ව අමාරුවේ දාලා. ඒ කියන්නේ තනි වචනයක් නිසා එයා සමහර විට සසර ගොඩාක් අනාථ වෙන්න පුළුවන්. ඒතකොට ඒ නිසා තමයි අපි හරි පරිස්සම් වෙන්න ඕන. පින්වත්නි මේ මොහොතේ ලැබීම් සහ නොලැබීම් කියන එක අපි තුලම ගොඩනැගිච්ච ඇතුලාන්තයේ තුල තියෙන එක්තරා ශක්ති විශේෂයක් මත සිද්ධ වෙන දෙයක්. ඒකට අපි කර්මය කියලා කියනවා. එතකොට මේ හැම වෙලාවකම ලැබීම් ඇතුලේ ක්ෂය වෙන්නේ, අහිමි වෙන්නේ, නිරුද්ධ වෙන්නේ අතීත කර්මය. නොලැබීම් අතරත් එහෙමයි. දැන් අපිට අධික දුකක් තියෙනවා නම් පොඩ්ඩක් ඉවසීමෙන් ඉන්න. ඇයි? ඒ අධික දුක වළඳනවා කියන්නේ එක්තරා විදිහක අකුසල සංස්කාරයන්ගේ ගෙවියාමක්. ඔබ දන්නවද යම්කිසි අධික පීඩාවක් හිතට ආවොත් ඒ පීඩාව ආපු වෙලාව ඉඳලා ඒ පීඩාව බැහැලා යනවා. වර්ධනයක් වෙන්නේ නැහැ කවදාවත්. මේ දුකේ ස්වභාවයක් තියෙනවා. ඒක හරි මිහිරි භාවයක්. දුකේ ස්වභාවයක් තමයි අපිට දුක දැනෙන වෙලාව ඉඳලම දුක අඩු වෙන එකයි වෙන්නේ. දැන් සමහර අය කියනවා මට ඔයා නැතුව ඉන්න බෑ, ඔයා නැතුව මං කොහොමද ඉන්නේ කියලා කිව්වට එයා නැති වෙච්ච වෙලාව ඉඳලම එයාගේ හිත හැදෙන්නයි පටන් අරන් තියෙන්නේ. මිනිස්සු ජීවිත කාලෙම අඬන්නේ නැණි කොයිතරම් ප්‍රියමනාප කෙනෙක් අහිමි වුණත්. මුල් කාලේ ටිකක් අඬනවා ඊට පස්සේ විටින් විට ඒක ගැන කතා කළා ඊට පස්සේ ආ අඬන එක සම්පූර්ණ නව පින්වත් මේ දුක අධිකව දැනෙනවා කියලා කියන්නේම දුකේ නිරුද්ධ වීම ආරම්භ වෙලා දුකේ නිමාවයි ආරම්භ වෙලා තියෙන නිසා කම්පාවටපත් වෙන්න එපා මේ සමහර තරුණ දරුවෝ එහෙම හරි පශ්චාත්තාපයටපත් වෙනවා හේතුව මේ සමහර අහිමි වීම සමහර සම්බන්ධතා බිඳ වැටුණාට පස්සේ මුළු ලෝකෙම වැටුණා වගේ එහෙම හිතන්න හොඳ නැහැ ඒක දැනිච්ච වෙලාව ඉඳලම දුක දුකයි බැස යාමක් අන්න ඒක තමයි ලස්සනම වචනේ දුක බැස යාමක් තියෙන්නේ. ඇයි මේවා නිරුද්ධ වී යන ස්වභාවයටනේ ආйти. ඒ නිසා ඔය පින්තුන්ලා ඉස්සල්ලාම ඔගොල්ලෝ ලොකුවට ධර්මිය ඕනේ නැහැ. ඉස්සල්ලා බුදුරජාණන්සේ කියව ගන්න. එතකොට තේරෙවි උන්වහන්සේ මේ දෙපැත්තට වැටෙන එක කොච්චර පුරුදු කළාද කියලා. ලෝකේ දෙපැත්තක් තියෙනවනේ. ඒ දෙපැත්තටම ගිහින් උන්වහන්සේ බැලුවා. ඒවා පරතරට ගිහින් බලලා තියෙනවා. කෙළවරට ගිහින් බලලා තියෙනවා. දුකේ කෙලවරට ගිහින් බලලා තියෙනවා. එතකොට ඒක ඒ දැන් හරියට බුද්ධ ශාසනයේ ශිල්පය දැන් අපිට තේරෙනවනේ. එකයි මොකද්ද පළවෙනි එක දෙපැත්තට නොවැටි ඉන්න දරන උත්සාහය. බුද්ධ ශාසනයේ අපේක්ෂා කරන දෙයක්. දෙක මැදට පත්වී ඉන්න දරන උත්සාහය. තුන්වෙනි එක මැද නොතැවරි ඉන්න දරන උත්සාහය. මැද නොතැවරීමෙන් තමයි කෙනෙක් සත්‍ය අවබෝධයට එකතු වෙන්නේ. මැද නොතැවරීම. ඒකට අපි කියනවා මජ්ජේ මන්තාන ලිප්පති කියලා. මහණෙනි මැද නොතැවරුණොත් තමයි කෙනෙක් නිවනටපත් වෙන්නේ කියලා. ඒ මැදටපත් වීම කියන එකට ධර්මීය වචනයක් තියෙනවා උපේක්ෂාව කියලා. එතකොට මේ උපෙක් ඔකට බෝධිපාක්ෂික ධර්මවල තියෙන උපේක්ඛා බොජ්ජංගය කියලා එකකුත්. උපේක්ෂා බොජ්ජංගය. මැදහත් වීම නිවනට අදාළ විදියට වඩනවා. ඊට පස්සේ මැද නොතැවරීම පිණිස ඒ මැදටපත්තුණු සිතද විදර්ශනාවට ගන්න ඕන. ඕකෙන් තමයි කෙනෙක් නිවනටපත් වෙන්නේ. ඔන්න ඔය කෑල්ල ගොඩක් තැන්වල අහන්න ලැබෙන්නේ නැහැ. මෑත කාලේ අපි ඒක බරපතලව මතු කළා. මේ කාලේ සත්‍ය අවබෝධය කර යන්න බැරි එක හේතුවක් ඒක. ඔන්න ඔච්චරමයි බුද්ධ ශාසනයේ නාමයෙන් කරන්න තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ නාමයෙන් ඔය පින්තුන්ලාට කරන්න තියෙන්නේ පමණයි. ඔච්චරමයි තියෙන්නේ. එකක් තමයි දෙපැත්තට නොවැටි ඉන්නවා, දෙක මැදටපත් වෙනවා, තුන මැද නොතැවරි ඉන්නවා. ඔන්න ඔය මැද නොතැවරි ඉන්නවා කියන එක බුද්ධ ශාසනය තුල පමණක්ම දකින්න ලැබෙන විශේෂ දෙයක්. බුද්ධ ශාසනය විතරයි ඒක තියෙන්නේ. දැන් බුදුරජාණන් දැන් අපේ ලංකාවේ ගොඩාක් බෞද්ධයන්ට වෙලා තියෙන්නේ ඔවුන්ට බුදුරජාණන් වහන්සේවත් කියව ගන්න බැරි වෙලා තියෙනවා. ඇයි අපි බුදුහාමුදුරුවෝ කියවලා තියෙන්නේ මේ පිළිම වලින්. ඇත්තටම බුදුරජාණන් වහන්සේ කියව ගනිද්දී ඔබ ඔබේ ප්‍රඥාව අවදි වෙන ආකාරයටයි කියව ගන්න ඕන. දැන් මේ අපිට සිද්ධ වෙලා තියෙනවා අපිට නිකන් පේන මට්ටමේ බලමු. අපි දුක විදියට සලකන්නේ පින්වත්නි මේ රූපය. හොඳට බලන්නකෝ මේ රූපයනේ දුක. ලෙඩ වෙනවා, වයසට යනවා, දිරනවා, කැඩෙනවා, බිඳෙනවා, වැටෙනවා. ඕක නවත්ත ගන්නනේ මේ ඔක්කොම කරන්නේ. කැඩෙන එක, බිඳෙන එක, වැටෙන එක, ලෙඩ වෙන එක නවත්ත ගන්න නෙමෙයි. මිනිසු සමහර ආහාර රටාව පාලනය කරනවා. ඒ ලෙඩ වෙන එක නවත්ත ගන්න. කෑම ගන්න එකේ විවිධ සීමා මායිම් පනව ගන්නවා. ලෙඩ වෙන එක නවත්ත ගන්න. එතකොට ඔයාලට දුක විදියට අහුවෙන්නේ මේ රූපයනේ. ඔයාලා බය වෙලා තියෙන මේ රූපේ කැඩෙයි, වැටෙයි, බිඳෙයි කියලානේ බය වෙලා ඉන්නේ. මේ රූපය පදමන්න ටිකක් මම ගැඹුරු එකක් මේ කියන්නේ. මේ රූපය පදනම් කරගෙන තමයි අන්ත දෙක පැනවිලා තියෙන්නේ. රූපයම පදනම් කරගෙන තමයි අන්ත දෙක පැනවිලා තියෙන්නේ. එතකොට මේකේ අන්ත දෙකක් තියෙනවා. මේ රූපය කියන්නේම ඒකාන්තයක්. හොඳ ඔළුවක් කල්පනා කළොත් විතරයි තේරෙන්නේ මේවා ඉච්චරට ගැඹුරුයි. මේ රූපය කියන්නේ ඒකාන්තයක්. ඒ අන්තයේ තමයි අපි ඉන්නේ ඇත්තටම. දැන් ඉන්නේ අන්තේ. රූපය කියන්නේ ඒකාන්තයක්. දෙවැනි අන්තයේ තමයි රූප සමුදය. නැවත නැවත රූප හට ගන්න විදිහට වැඩ කරන කමක් අපි තුල තියෙනවා. ඒ කියන්නේ මේ ලැබුණු රූපය කියන එකත් ඒකාන්තයක්. තව අන්තයක් තියෙනවා මේ නැවත නැවත ආය රූප හට ගන්න විදිහට අපි අර ඇතුලේ කර්ම ශක්තියක් ගොඩ නැගෙමින් පවතිනවා. රූප නිරෝධය තමයි මැද. රූපේ නිරුද්ධ වී යන ආකාරයේ භාවනා වශයෙන් අපි දකින්න පටන් ගන්නවා. ඊට පස්සේ මැදහත් වෙනවා. ඒ මැදහත් සිත විදර්ශනාවට ගන්නවා. එතකොට නිවනටපත් වෙනවා. පුරුදු කරලා මාස 3ක් විතර පුරුදු කරලා ප්‍රතිඵල නැත්තම් ඇවිල්ලා කියන්නේ. ඒ කාලේ මේක මෙහෙම මේ ධර්මයේ මතුවේදී අර ගොඩාක් දෙනෙකුට වමනාව තිබුණා අවංකව මේ ප්‍රශ්නේ විසඳ ගන්න. දැන් ලංකාවේ බෞද්ධයන්ගේ තියෙන ප්‍රශ්නයක් ඒගොල්ලන්ට අවංකව මේ ප්‍රශ්නේ විසඳ ගන්න උමනාවක් නැහැ. අවංකව තියෙන්න ඕනේ මේ ප්‍රශ්නේ විසඳ ගන්න. ලංකාවේ මිනිසුන්ට විසඳ ගන්න ඕන වගේ පොඩි සිතුවිලි ටිකකුත් තියෙනවා. අවංකව මේ මොහොතේ මේ ප්‍රශ්නේ විසඳ ගන්න උමනාවක් නැහැ. ලෝකෙ මෙන්න මේ දැන් ඔයාලා දුක විදියට සලකන්නේ මේ රූපේනේ. මේක ලෙඩ වෙනවට බයයි, වයසට යනවට බයයි. ඒකනේ වයසට යන්නේක වහන්න ගොඩාක් වැඩ අපි කරන්නේ. සෑහෙන වහනවනේ. හැබැයි මතක තියාගන්න මේකේ හැම ඕක කොච්චර වහගත්තත් මේකේ හැම කෑල්ලක්ම රිදුම් දෙනෝනේ. හොඳට බලන්න. මේ ඇඟේ රිදුම් දෙන්නේ නැති කෑල්ලක් නෑනේ. ඒක ප්‍රකට නෑ අපිට ගොඩක්. හොඳට ඇස් දෙක පියාගෙන ඔළුව ඇතුලේ කල්පනා කරන්න, ඔළුව ඇතුලේ මානසිකාරය කරන්න. මේ වෙලාවෙත් කැක්කුමයි. මම මේ කියන එක බොරුද කියලා බලන්න දැන් කල්පනා කරන්න නිකන්. තමන්ගේ ඔළුව ඇතුලේ මේ වෙලාවෙත් රිදුම් දෙන ගමන් තියෙනවා. මේකේ හැම කෑල්ලක්ම රිදුම් දෙනවා. ඒ රිදුම් දීම ගොඩාක් ප්‍රකට නෑ අපිට. ඒ ප්‍රකට වුණාට පස්සෙම අපිට බෙහෙත් බොන්න හිතෙන්නේ, පැරසිටමෝල් බොන්න හිතෙන්නේ. මේ හැම කෑල්ලක්ම රිදුම් දෙනවා. ඔයාලා මේ ඇඟේ මොනවා වහන්න හැදුවත් මේ ගත රිදුම් දෙන එක නවත්තන්න බෑ. අනිත් එක මේ රිදුම් දීමේ උච්චතම අවස්ථාව විදියට මේක එක වෙලාවක වැටෙනවා. ඒ වැටෙන්නේ අවුරුදු 500කින් එහෙම නෙමෙයි. පොඩි කාලෙකින් අවබෝධයෙන් හිටියොත් විසඳ ගන්න පුළුවන්. අවබෝධයෙන් මට පෞගියදා හම්බ වුණා එක්තරා දොස්තර නෝන කෙනෙක්. එයා කිව්වා එයාට මේ එයාට පිළිකාවක් බව. එතකොට එයා කිව්වා මං ඒ කාලේ ඉඳලම දුගාක් ධර්මය ඇහුවා කිව්වා. එයා කිව්වා මං ගාක් ධර්මය ඇහුවා කිව්වා. ඊට පස්සේ එයා ඒ ධර්මය අහලා ඒ ප්‍රතිකාරවලට යොමු වුණා කියලා කිව්වා. ඊට පස්සේ ඒ ප්‍රතිකාරවලට යොමු වෙලා එයාට දැන් මේ මොහොතේ යා කරන්න පුළුවන් උපරිම ප්‍රතිකාර කළා කිව්වා. වෛද්‍යවරු නිගමනය කළා කිව්වා මාස දෙකකින් ජීවිතය, මාස දෙකයි තව යාට ජීවිතය තියෙන්නේ කියලා. නමුත් එයා මට කිව්වා මම තවමත් ජීවත් වෙනවා ධර්මයේ නිසා කියලා. හේතුව මේ මොහොතේ ඔය පිනතුල විශ්වාස කරන්ද මේ සිතට අනුව රූපේ උපදිනවා. ඒකට අපි භාවිතයක් පාවිත කරනවා චිත්තජ රූප කියලා. සිතේ ඒකනේ ඔය බොජ්ජංග පිරිත් එහෙම කියද්දි සුවපත් වුණා කියලා දේශනාවල තියෙන්නේ. භාග්‍යවතුන් වහන්සේත් එක්තරා වෙලාවක බොජ්ජංග පිරිත් ආවර්ජනය කරන ලෙස සංඝ පිරිසට මතක් කරලා තියෙනවා. බොජ්ජංග පිරිත් කියලා පිරිත් පොතේ තියෙන්නේ. ඕවා කියලා හරියයිද කියලා හිතුවට හොඳට ධර්මයේ දරනකොට ඒකට අනුව රූපේ උපදින්න ගන්නවා. ඒකට කියන්නේ චිත්තජ රූපය. රූපේ ආහාරයෙන් හට ගන්නවා. ඒකයි අපිට කන බොන කෑම ගන්න වෙලා තියෙන්නේ. ඍතුව රූපයට බලපෑම් කරනවා. ඒ කියන්නේ ඍතුවට අනුව හැම පාට පව වෙනස් වෙන්නේ. ආහාරයට අනුව රූපේ ඒ මොහොතෙන් පව වෙනස් වෙනෝනේ. ඒකනේ කාපු ගමන් හොයන්න බැරිද මිනිස්සෙක් දිහා බලන්න? මොන දිහා බල්ලා කියන්න පුළුවන් දැන් කාලා ඉන්නේ ඔයි කියලා. දැන් ඔය කාලා අතපිය දාගෙන එළියට ආපු ගමන් කියලා කියන්න පුළුවන්. ඇයි? ඒ ආහාර ගන්නකොට පවා රූපේ වෙනස් වෙනවා. බෙහෙත්ේත් මතම විශ්වාසය තියන්න එපා. යම් කෙනෙක් හොඳට බොජ්ජංග ධර්මීම වඩනවා නම්, ධර්මයේ දරනවා නම්, එයාගේ හිතේ ඇති වෙන උපසමයේ විසින් ඒ උපසමයේද රූපේ උපද්දවන්න, අලුතෙන් අලුතෙන් රූප උපද්දවන්න බලපානවා. අලුතෙන් අලුතෙන් රූපේ උපදිනෝනි. අලුතෙන් අලුතෙන් රූපේ උපදිනවා. ඒකනේ අපේ කාලයක් යනකොට අපේ ඇඟ වෙනස් වෙන්නේ. අලුත් හැම වෙලාවකම රූපේ උපද්දවන උපදිනවා. රූපේ කලාප වශයෙන් තියෙන්නේ. අලුතෙන් අලුතෙන් උපදිනවා. පින්වත්නි, යම් ඒ මට ඒ දොස්තර නෝනම් කියාපු කතාව හරි වැදගත් එකක්. එයා මට කිව්වා, ස්වාමීන් වහන්සේ, මම ධර්මයේ මත විතරයි දැන් විශ්වාසයේ තිබ්බේ. ඉතින් ප්‍රතිකාර ක්‍රමත් ඉවරයි. හැබැයි ඊට කලින් ඉඳලා ධර්මය අහගෙන හිටියා. නමුත් මේ ධර්මයේ දියුණු කරගෙන ඉන්නකොට, ධර්මයේ වඩාගෙන ඉන්න, කවදාවත් මට ජීවිතේ අතහැරෙනවා නේද කියලා බයක් ඇති වුණා කියනවා. මට කව ඒයි ධර්මයෙන් ඒ හිත හැදුවේ. මට බය කියලා එකක් මගේ හිතේ ඉන්නේ නැහැ කියනවා. ජීවිතය අතහැරෙනවා කියන එක මහා අමුතු গুপ্ত අත්දැකීමක් විදිහට මට පේන්නේ නැහැ කියනවා. ඉතින් ඒ මට්ටමට එයාගේ හිත හැදුවේ ධර්මයේ. ඒ බඳු ධර්මයක් දරපු හිතකින් උපදිනවා නම් රූප, ඒවා හරීම ප්‍රණීත රූප. පින්වත්නි, කොච්චර දේවල් වුණත් ධර්මයේ මත යෙදෙන එක, ධර්මීය දරණ එක, ධර්මය අනුව විමසන එක අතහරින්න එපා. ඒකේ ශක්තියක් තියෙනවා, ධර්ම ශක්තියක්. ඒ ධර්ම ශක්තිය විසින් එකෙන් කියන්නේ ඔයාලා බෙහෙත් බොන්නේ නැතුව ධර්මීය දිනු කරන්න කියලා නෙමෙයි. ඒවා කරන ගමන් ධර්මීය මතද විශ්වාසය තියන්න. ඒ ධර්මී මත යෙදෙන කෙනාට කවදාවත් අමාරු වෙටින්නේ නෑ යා. පින්වත්නි, අපේ ජීවිතවල තියෙන උන ඉතාම වැදගත් දෙයක් තමයි. මේ ලෝකේ අන්ත දෙකට අහු නොවි මැදටපත් වී මැද නොතැවරි ඉන්න එකෙන් බුද්ධ ශාසනය පිරෙනවා කියලායි අපි දැන් මේ දේශනාවේදී කිව්වේ. එතකොට මේ රූපය කියන එක ඒකාන්තයක් රූපයට අදාළව. දෙවනි අන්තයේ තමයි රූප සමුදය. ආය ආය රූප හටගන්න විදිහට යා තුල වැඩ කරන කමක් තියෙනවා. ඔන්න ඔය දෙකෙන් තමයි අපි මිදෙන්න ඕන. ඔක ටිකක් ගැඹුරු භාවයක්. රූපේ අන්තයක් වෙන්නේ මේ රූපය කොහොමද සකස් වෙලා තියෙන්නේ කියලා ස්වභාව ධර්මයේ ඇතුලේ කියවගෙන නැතිකම. මේ රූපේ කොහොමද හටගෙන තියෙන්නේ කියලා එයා දන්නේ නැහැ. එයා දන්න එකම දෙයක් තියෙනවා, ඒ තමයි එයා හිතනවා මේ අම්මා තාත්තා එකතු වෙලා තමයි මේ රූපේ ඉපැද්දුවේ කියලා. නෑ පින්වත්නි, සම්භවයට අමවද පියාද උපකාර කළාට මේ රූපය අම්මට ඕන විදියට තාත්තට ඕන විදියට හැදිච්ච එකක් නෙමෙයි. පෙර සංසාරයේ රැස් වෙච්ච කර්ම ශක්තිය විසින් මේ රූපේ උපද්දවලා තියෙන්නේ. මොකද ඔයාගේ අම්මගේ කුසට බැසගන්නේ කර්ම විඥාණය. කර්ම විඥාණය කෙනෙකුට උපදින්න අවශ්‍ය වෙන කාරණා තුනක් තියෙනවා. එතකොට මේ කියන්නේ ගර්භාෂයේක කලලයක් පිළිසිඳ ගන්න කාරණා තුනක් ඕන. එකක් තමයි මව්පියන්ගේ එකතු වීම තියෙන්න ඕන. මාතානං උතුණී හෝති, මවගේ ඍතුමත් බව තියෙන්නත් ඕන. බුදුරජාණන් වදාළේ මවගේ ඍතුමත් බව. වැඩිවියටපත් වෙච්ච කාන්තාවක් වෙන්න ඕන, ඍතුමත් වෙන්න ඕන අය. ඊට පස්සේ තියෙනවා ප්‍රතිසන්දි විඥානයක් පැමිණෙන්න ඕන. ඒ ප්‍රතිසන්දි විඥානයේ පැමිණීම කර්මයට අදාළයි. මහා නිදාන කියලා සූත්‍රයක් තියෙනවා. මහා නිදාන සූත්‍රයේදී අපගේ බුදුරජාණන් වහන්සේ වදාලා පැවැත්ම පිණිසද, පැවැත්මට අපි කියන්නේ ධර්මී ප්‍රවෘතිය කියලා. ප්‍රවෘති විපාක කියලා එහෙම ඔගොල්ලෝ අහලා ඇති ඔය බණ අහද්දී. පැවැත්ම ප්‍රවෘතිය කියන්නේ පැවැත්මට. පැවැත්මටද ප්‍රතිසන්දියටද? පැවැත්ම එකක් ප්‍රතිසන්දි එකක්, බැස ගැනීම. බැසගත්තේ නැත්නම් පවතින්න බෑ. බැස ගැනීමටද පැවැත්මටද මේ දෙකටම බලපාන දෙයක් තමයි කර්මය. ඒ තැන කර්ම රැස්වීමක් තියෙන්න ඕන. එතකොට ඒ තැන රැස්වෙච්ච කර්මය නිරුද්ධ වුණොත් ප්‍රතිසන්දි විඥානයේ නිරුද්ධ වෙලා යනවා. ඒකයි සමහර දරුවෝ ගර්භාෂයට ඇවිල්ලා කලලයක් විදියට වැඩිලා සමහර ඒ කලල ඇබෝෂන් වෙන්නේ සමහර විට අම්මගේ කුසීම ප්‍රශ්න නිසාම නෙවෙයි, සමහර විට කර්ම විඥානේ කර්මයේ ධාරිතාවේ ඇතිවෙච්ච බලපෑමක් නිසා වෙන්න පුළුවන්. ඒ කර්ම විඥානේනේ මව කුසට බැසගන්නේ. එතකොට කර්ම විඥානේ මව කුසට බැස ගන්නවා නම් මේ අපේ ජීවිතය කියන එක හැදිලා තියෙන්නේ ප්‍රධාන පදනමක් කර්මය. එතන මේ ලැබිච්ච රූපේ, මේ මොහොතේ මේ හටගෙන තියෙන රූපේ පෙර කර්මයෙන් හටගත්තා කියලා කවුරු හරි දන්නේ නැත්නම් ඒක අන්තයක්. අන්න උකට අන්තය කියන්නේ. මේ ලැබිච්ච රූපේ කර්මයෙන් හටගත්තාය කියලා ඒ කර්ම රැස්තුනේ පෙර සංසාරේ තණ්හාව නිසා කියලා දන්නේ නැත්නම්, ඒ තණ්හාව නිසා මම ඒ ඒ තැන බැඳිච්ච නිසා, ඒකට උපාදානයි කියලා කියන්නේ, ඒ නිසායි මට මෙහිම රූපයක්, මේ රූපේ සකස් වෙලා තියෙන මේ විදියට කියලා දන්නේ නැත්නම්, ඒ දන්නේ නැතිකම කියන්නේ කාන්තය. දෙවනි අන්තේ මොකද්ද? අනාගත රූප හැදෙන විදියට වැඩ කරන කමක් තියෙනවා අනාගතේ. එතකොට කෙනෙක් කියාවේ නෑ ඉතින් අනාගතේ ඉතින් ආය රූපයක් ලැබෙනවා නම් හොඳයිනි කියලා. මෙන්න මෙතන තියෙන ප්‍රශ්නයක්, නැවත හට ගැනීමේ වේමත්තතාවයක්, විවිධත්වයක් තියෙනවා. හැමෝම මෙහෙම මව කුසකටම එනවා නම් ඒක නියතියක්. ඒකට කියන්නේ නියතිවාදය කියලා. ලෝකේ තියෙන එක එක වාද, නියතිවාදය, බුද්ධිවාදය, අනුභූතිවාදය, සාන්දෘෂ්ටිකවාදය, මාක්ස්වාදය, අරවාද, මේවාද කිකියෝ තියෙන්නේ. එක එකනා දාර්ශනික හැඩතල හදාගෙන තිනෝනේ ඒ තැන. දැන් අනුභූතිවාදීන් ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ විතරයි පිළිගන්නේ, බුද්ධිවාදීන් තර්කයේ විතරයි පිළිගන්නේ, එතකොට භෞතිකවාදීන් මොලේ විතරයි පිළිගන්නේ, විඥානවාදීන් හිත විතරයි පිළිගන්නේ, සාන්දෘෂ්ටිකවාදීන් මේ වෙලාව විතරයි පිළිගන්නේ. ඔය වගේ ඒගොල්ලෝ ඒගොල්ලෝ පොඩි පොඩි දර්ශන හදාන තුන ඔක්කොම අඩුපාඩු කතා තමයි. ඔක්කොගේම ලොකු අඩුවක් තියෙනවා. අයවා සම්පූර්ණ කතා නෙමෙයි. දැන් බුද්ධ ශාසනය මොන වගේද? ඔය හැම ප්‍රවණතාවයක්ම බුද්ධ ශාසනයේ තියෙනවා. බුද්ධ ශාසනයේ අයිති වෙන්නේ හේතුඵලවාදයට. බුදුරජාණන් වහන්සේ වදාළේ ඉමස්මින් සති ඉදං හෝති. මේක ආකාශමිකව ඉබේ හටගත්ත ලොකෙ මොකුත් නැහැ. දන්නේ නැතුව වෙච්ච මොකුත් නැහැ ලෝකේ. ඉමස්මින් සති ඉදං හෝති. ඉමස්ස උප්පාදායි දං උප්පජ්ජති. මේ ඉපදීම, මේ හට ගැනීම පෙර හේතුඵල වලට සම්බන්ධයි. හේතුන්ගෙන් තොරව කිසිවක්වත් ඉබේ හටගන්නේ නැහැ. හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වී යන ලෝකයක් තියෙන්නේ. හේතු වෙනස් වෙනකොට වෙනස් වී යන ලෝකයක් තියෙන්නේ. ඒකට මේ මොහොතේ මට මැදිහත් වෙන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. සමහරට මට මැදිහත් බලපෑම් කරන්න බෑ. ඒක කොච්චර දියුණු වුණත් බලපෑම් කරන්න බෑනේ පින්නෙත්. ඒ කියන්නේ දැන් මේ වෙලාවේ අපට උපරිම ජීවත් වෙන්න වෙන්නේ අවුරුදු 70යිනේ. ඕක පහක්වත් වැඩි කරගන්න බෑනේ. මොන කොච්චර AI තිබ්බත් තරවා මේවා කියලා ගොඩාක් තිබ්බට තව පහක් යන්තම් නිකන් පහක් එහාට දාගන්න බෑනේ. එන්නේ අඩු වෙනවා. මේ අපේ ජීවිත කාලේ අපිට පේන මට්ටමේ මිනිස්සු අවුරුදු 100 හිටියනි. අද මිනිහකින් දීද 100 හිටියොත් ඒක නිකන් මේ ජිනස් වාර්තාවක්. අන්න අවුරුදු 100ක් මිනිහෙක් ජීවත් වෙනවා කියලා. එන අපිට තේරෙනවා මේක අපි ඉස්සරහා මේ අපි හිතන විදියට විසඳුම් හද හොයන්න පුළුවන් ප්‍රශ්න නෙමෙයි මේවා. එතකොට දැන් මේ රූපය කියන එක පෙර හේතුඵල ධමින් හැදිච්ච එකක් කියලා හිත පිළිගන්නේ නැත්නම් බෞද්ධ වෙන්න පුළුවන් පිළිගන්නේ නැති. හේතුඵල ධමින් හටගත්තා කියලා පිළිගන්නේ නැත්නම් එයා ඉන්නේ අන්තයක. දෙවෙනි අන්තේ මොකද්ද? මේ මොහොතේ හේතුන් නිසා අනාගත ඵලය උපදිනවා කියලා පිළිගන්නේත් නැත්නම්, මේ මොහොතේ හේතු නිසා, මේ මොහොතේ මාතුල යෙදෙන හේතු නිසා අනාගත ඵල ධර්ම උපදිනවා කියලා දන්නේ නැත්නම් ඒක දෙවෙනි අන්තේ. පෙර හේතු නිසා මේ රූපේ ලැබුණා කියලා පිළිගන්නේ නැත්නම් එක අන්තයක්. මේ මොහොතේ හේතු නිසා අනාගත ඵලයක් උපදිනවා කියලා පිළිගන්නේ නැත්නම් දෙවෙනි අන්තේ. ඔන්න ඔය අන්ත දෙක තමයි අපි බිඳින්නේ. පෙර හේතු නිසා මේ රූපේ ඉපදිලා තිනවා. පෙර අවිද්‍යාව, පෙර තණ්හාව, පෙර කර්මය, පෙර උපාදානේ, පෙර රැස්වෙච්ච දේවල් ඒවා නිසා තමයි මේ රූපේ ඉපදිලා තියෙන්නේ කියලා පිළිගන්නේ නැත්තම්. ඒක පළවෙනි අන්තය. දෙවෙනි අන්තය මොකද්ද? මේ මොහොතේ මේ රූපේ ඇසුරු කරද්දී තමා තුළ රැස්වෙන්නා වූ යම් කිසි භව කර්ම සමුදායක් ඇද්ද, ඒ භව කර්ම විසින් අනාගත රූපේ උපද්දවනවා කියලා දන්නේ. ඒකනි බුද්ධ ශාසනයේ මූලික සීලය උගන්වන්නේ. ඇයි ඒ ඒකෙන් කියන්නේම ඇත්තටම මේ, ඒ කියන්නේ මේ ලෝකෙ තියෙන හේතු ප්‍රත්‍ය අතර සම්බන්ධය එච්චරයි. ඒ කියන්නේ මේ මොහොතේ සතර මහා ධා මේ රූපය කියන්නේ සතර මහා ධාතුනේ තියෙන්නේ. මේකේ පටවි කොටස් 20ක් තියෙනවා, ආපෝ කොටස් 12ක් තියෙනවා, සෙම සොටු මූත්‍රා දහඩිය කඳුළු උරුණු තෙල්ලේ ආපෝ කොටස් 12ක් තියෙනවා. එතකොට 32යි. කෙස් ලොම් නියදත් සම මස් නහර ඇට ඇට මිදුළු අකුගඩු හදවත ආක්මාව ඇලදිව ඔය විදිහට කියාන යනවා 20ක්. ආපෝ කොටස් 12ක් තියෙනවා. තේජෝ කොටස් කියක් තියෙනවද? මේ ඇඟේ තේජෝ කොටස්, මේ උණුසුමට අදාළ කොටස් හතරක් තියෙනවා. සන්තාපන තේජෝ ධාතුව, දිරාපන ආහාර දිරවන්නේ පවා තේජෝ ධාතුව නිසා. මෙයගේ ආහාර දිරවන්නේ තේජෝ ධාතුව නිසා. ඇස් දැවිල්ල, කටේ දැවිල්ල, කිකිව දැවිල්ල ඇඟේ හටගන්නේ තේජෝ ධාතුව නිසා. වායෝ ධාතු කොටස් කීයක් තියෙනවද? හයක් තියෙනවා. මේ තමයි බෞද්ධ ඥාන මාර්ගය. කාටවත් කියන්න බෑ එහෙම නෙමෙයි කියලා. දැන් මේ බටහිර විද්‍යාව රීමේ කියනවනේ ලොකු කතා ගොඩක්. ඉතින් එයාට පුළුවන් වෙන කියවීමක් කරන්න. මේ අපි කියන්නේ 2600කට එහා පැත්තේදී අපගේ භාග්‍යතුන් වහන්සේ අප කෙරේ ඉතා මෛත්‍රීන් මේ රූපේ ඉතා විනිවිද දැකලා ඉතා ගැඹුරු චිත්ත සමාධින් ඔස්සේ මතුකර වදාළ ධර්මය. වායෝ ධාතු කොටස් හයක් තියෙනවා. උද්දංගම වායෝ ධාතුව, ඒ කියන්නේ උඩට එන වායෝ ධාතුවක් ඇඟ ඇතුලේ ක්‍රියාත්මක නේද? ඒක ඉක්කාව වමනේ වගේ හිම යන්නේ උද්දංගම වායෝ. අදෝගම වායෝ ධාතුව කියලා කියනවා. ආහාර උනත් පහළට තල්ලු කරන්නේ වායෝ ධාතුව නිසා. කුච්චිසේ වායෝ ධාතුව, කොට්ටාසේ වායෝ ධාතුව කියලා බඩවැල් අතර හැසිරෙන සහ බඩවැල් වලින් පිටත හැසිරෙන වායෝ ධාතු කොටස් තියෙනවා. අංගමංගානුසේ වායෝ ධාතුව කියලා කියනවා. මේ අත ඔසවන්න පවා වායෝ ධාතුවෙන් උදව්වක් ඕන. වායෝ ධාතුවේ අංගම මේ ඉරියව් පවත්වන්න මේ වචන කතා කරනකොට මගේ මේ චලනයන් සියල්ල සිද්ධ වීමට වායෝ ධාතුවෙන් රුකුල් දෙන්න ඕන. අංගමංගානුසේ වායෝ ධාතුව කියලා කියන්නේ ඊළඟට කය ගත පැවැත්වීම පිණිස ආස්වාස ප්‍රාස්වාස වායෝ ධාතුව ඕන කරනවා. ආස්වාස ප්‍රාස්වාස වායෝ ධාතුව ඕන කරනවා පැවැත්මට. බාහිර වායෝ ධාතුවේ උපකාරයක් ඕනේ. ඒක ඇතුලේ ක්‍රියාත්මක වෙන විදිහක් තියෙනවා. ඒක හරියටම බලන්න පුළුවන් ධාතු මනසිකාරය වගේ භාවනාවක් කරනකොට. කොහොමද ඇතුලේ මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ? ගැඹුරු සමාධි මට්ටම් ඒවා අමාරු නෑ වුණාට. ඒ තමන්ගේ ඇතුළාන්තේ හොඳට ප්‍රකට වෙන්න පටන් ගන්න. මේ ඔක්කොම බුදුරජාණන් වහන්සේ මේ මිනි කපල බල්ලා නිමේ වදාලේ. සම්පූර්ණයෙන් ගැඹුරු සමාධියන් ඔස්සේ. ඔයාලා පිළිගන්නේ නැහැ ඒ බඳු ගැඹුරු සිතක් වැඩිමින් තමන්ව දර්ශනය කරගන්න පුළුවන් කියලා. ඇත්තටම ඉන්නෙම නෑ වටිනාකම. එහෙම දැක්කාම දැන් අපිට මේ ලෝකේ තියෙන ලොකුම ප්‍රශ්නේ වටිනාකමනේ ඒකනේ. අපි ලෝකේ රැඳෙන්නේ, ලෝකේ දැවටෙන්නේ, ලෝකේට ඇලෙන්නේ මොකක් නිසාද? වටිනාකම හිතට එන නිසානේ. ඉතින් වටිනාකම හිතේ තියෙන දෙයක් මිසක් ලෝකේ තියෙන දෙයක් නෙමෙයිනේ. ඒකනේ අපි වටිනාකම දෙනේවට කවත අනිත් අය එළියින් නැයි වටිනාකම දෙන්නේ නැත්තේ. බලන්නකො අපි සමහරේවට දෙන වටිනාකමේ හැටියට අපිට සමහරේවා දැක්කම දාඩිය දානවනේ. සමහර සම්සිද්ධි අපි දුන්න වටිනාකමට අදාළ ලෝකය වැටෙයි බිඳෙයි අහිමි වෙයි කියලා අපිට දැනෙනකොට ලෝකේ කවුරුවත් කාටවත් දාඩිය දාන්නේ නැහැ. එන වටිනාකම කියන්නේ අපේ හිතෙන් අපි දුන්න එකක් මිසක් අපි හැමෝම දුන්න එකක් නෙමෙයිනේ. වටි මේ ලෝකේ තියෙන ලොකුම ප්‍රශ්නේ හිතට වටිනාකම ඉන්නේ ඒකනේ. පින්වත්නි මේ ධර්මයේ දියුණු කරනකොට වටිනාකම ඉන්නෙම නැහැ. දැන් ගොඩාක් වෙලාවට අද මිනිස්සු බැටකන්නේ සරාගී භවෙයි. රාගෙන් හරියට බැටකනවා. ඒක පාලනය කරගන්න බෑ. රාගය කියන මනෝභාවය මං කියන ඒක ගොඩාක් උත්සන්න වෙනවා. ඒක තව කාලයක් යනකොට ඒක බලවත් වෙනවා අධර්ම රාගය. දැන් භාග්‍යවතුන් වහන්සේ වදාලා එක තැනක අදර මහණෙනි අනාගතයේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 10ට විතර අඩු වෙගෙන යයි. එතකොට මහණෙනි කාරණා තුනක් ලෝකේ ප්‍රබල වෙනවා කියනවා. කාරණා තුනක් ලෝකේ බලවත් වෙනවා කියනවා. එකක් තමයි අධර්ම රාගයේ, දෙක විසම ලෝභයේ, අනිත් එක මිත්‍යා ධර්මී. ඔය තුන තමයි ඒ කාලේ ලෝකේ වැඩ කරන්නේ කියනවා. අධර්ම රාගය කියන්නේ රාගය කියන එක සාමාන්‍ය මිනිසුන්ගේ හිතේ ඇති වෙන එක. ඒක අධම්ම රාග. එකෙන එක කොච්චර බලන්න බුදුරජාණන් වහන්සේ වදාළදී මහණේ උන්වහන්සේ වදාළා ස්ත්‍රී නිස්ත්‍රී අතර ලිංගික සම්බන්ධතා ඇති වෙනවා කියලා. රාගයත් අධාර්මික වෙලා ඒකත් කන පිට හැරිලා. පුරුෂයන් පුරුෂයන් අතර දැන් එහෙම වෙලා නැද්ද? කොච්චර ඒවා නීතිගත කරලා තියෙනවද ලෝක රටවල? ඒකේ ලෝක ධර්මයක්. ඒක කම්පා වෙන්න හොඳ නැහැ. ඒක ලෝකේ ස්වභාවයක්. සතර මහා ධාතු එක්තරා විකෘතියකටපත් වෙලා එච්චරයි. ඒක ඒකෙන් කියවෙන්නේ යාට පිස්සු ඇදිලා මනස උමතු වෙලා කියන එක නෙමෙයි මේ කියන්නේ. බුදුරජාණන් වදාලා චක්කවති සීහනාද කියන සූත්‍රයේ මහණෙනි අනාගතේ ආයුෂ වේගයෙන් වැටෙනවා. එතකොට අධර්ම රාගයයි විසම ලෝභයයි මිත්‍යා ධර්මයයි බලවත් වෙනවා කියන අධර්ම රාගය. රාගයේ ධර්මය අභිභවාගී අධර්මික ස්වභාවයක් එනවා කියනවා. රාගේ කොහොමත් නුසුදුසු දෙයක්. මිනිහෙක් ඇලුනට පස්සේ ඒ ඇලිච්ච ලෝකේ පදනම් කරගෙන හරි අමාරු වැටෙනවා. ඇලිච්ච ඒවා නිසානේ කඳුළු උපදින්නේ. ඇලුන් නැති, එකතු වුන් නැති, සම්බන්ධතා හදාගත්තේ නැති ලෝකයක් අපිව අඬවල නැහනේ. සෝසුසුම් උපද්දවල නැහනේ. ඒ නිසා පින්වත්නි ලෝකේ ඇලෙන එක පොඩ්ඩක් අඩු කරගන්න. ඒකයි මෙදහත්කම වුවමනා කරන්නේ ජීවිතේට. එතකොට මේ මේ අන්ත ප්‍රධාන ගැඹුරු අන්ත දෙකක් තියෙනවා. ඒ අන්ත දෙක තමයි අපි දුරු කරන්න ඕනේ. ඒකයි තමයි මේ ලැබිච්ච රූපේ, මේ කාගේ රූපේ ගැනද, මේ මගේ රූපේ ගැන මේ කියන්නේ. මේ මේ වෙලාවේ පණ ගැට ගැහිලා තියෙන මේ රූපයක් තියෙනවනේ. මේ රූපය පෙර හේතුන් නිසා හටගත් එකක් කියලා දකින්න පුරුදු වෙනවනම් ඒක පළවෙනි අන්තේ බිඳිල යනවා. මේ රූපේ ඇසුරු කරගෙන දැන් මා තුල රැස් වෙන කර්මයක් වේද, ඒ කර්ම විසින් අනාගත රූප උපද්දවනවා. ඒ අනාගත රූපේ විකෘතියක්ද ප්‍රකෘතියක්ද කියලා අපි දන්නේ. ඒ නිසා මම පරිස්සම් වෙන්න ඕන. උදාහරණයක් විදියට මේ මොහොතේ යම් කෙනෙක් කාම මිත්‍යාචාරයේ යෙදුනොත් එහෙම ඒ කාම මිත්‍යාචාරයේ යෙදෙන්නේ යාගේ කය මුල් කරගෙන. මේ ඇඟ මුල් කරගෙන යාට කාම මිත්‍යාචාරයේ යෙදෙන්න වෙන්නේ. බුද්ධ සසුනේකට එරෙහි නැහැ. උන්වහන්සේ කියනවා මේ හේතුව නිසා අනාගතේ සමහර විට ලිංගික අවයව නැතුව යා උපදින්න පුළුවන්. අන්න ඵලය ගැන කියනවා. එතකොට මේ සතර මහා ධාතුවේ ප්‍රකෘතිය නෙවෙයි විකෘතියකට පත් වෙනවා. ඒක අසාමාන්‍ය තත්ත්වයක් නෙමෙයි. මේ වෙලාවේ සමහර විට ඔයාගේ ජීවිතේ හොරකම තිබ්බොත්, හරි ප්‍රෝඩාකාරී බව තිබුණොත්, එයා හැමදාම සසර ඉපදිච්ච ජීවිතය ඇතුලේ හරියට රැවටෙනවා. හරි රැවටෙනවනේ මිනිස්සු. එතකොට එයාට කියන්න බෑ ඔයා මාව රැවට්ටුවා, මෙයා මාව රැ. එයා සසර රවට්ටපු එකේ අනුරූපී විපාකේ තමයි ඔයාව රැවටෙන්නේ කියලා. එතකොට වගකීමක් නැහැනේ කාගේ. වගකීම තියෙන කර්මය. එතකොට යා හරි පරිස්සම්. එතකොට මේ පරිස්සම ඇතුලේ යා කරන්න ඕන සති සම්පජඤ්ඤය හදන එක, සතිපට්ඨානේ වඩන එක, අභිජ්ජා දෝමනස්ස වලට යන්නේ නැතුව මේ ලෝකේ ඇහැ කන නාසය දිවකයි මනස පාවිච්චි කරන එක. ඔහොම උච්චරයි කරන්න තියෙන්නේ. ඔකෙන් තමයි නිවන දක්වාම කෙනෙක් යන්නේ. මොනවාද කාරණා තුන? මේ මොහොතේ සති සම්පජඤ්ඤය පවත්වනවා. සිහි නුවණ මේ මොහොතේ. දෙවෙනි එක තමයි සතිපට්ඨානය පුරුදු කරනවා. සතිපට්ඨානය අපි කියන්නේ සතිපට්ඨානයද අපි කියන්නේ සමුදය ධම්මානුපස්සව වය ධම්ම. ලෝකේ හට ගන්නවා, ඇති වෙනව නැති වෙනව එච්චරයි. ඉපදීනවා, බිඳෙනවා. බිඳිච්චේ වය කවදාවත් හට ගන්නෑ. අන්න ඒකට තමයි සතිපට්ඨානය. ඊළඟට ඉපදිනේ වය බිඳින ඉපදිච්චේ වය බිඳෙනවා නම් බිඳිච්චේ වය ඉපදින්නේ නැත්නම් බිඳිච්චේ වය කවදාවත් උපදින්නේ නැහැ. ඒකනේ අපිට අතීතයට ගිහින් ඒක උරගාන්න බැරි ආයි. අතීතයක් තියෙනවා. ඒක සම්පූර්ණ නිවිච්ච එකක් ඒක. අයි ගිහින් ඒක උරගාන්න බෑනේ. ඉතින් යා උපකල්පිතයන් ගොඩනගාගෙන මනස තුල වෙන මනෝලෝකයක ඉන්න පුළුවන්. අතීතේ මෙහෙම වුණා, අරම වුණා, මෙහෙම වුණා නම් හොඳයි කියලා. නමුත් ආය හරි ගස්සන්නවත් ඒ අත්දැකීමට එකතු වෙන්නවත් බෑනේ. ඒක නිවිලා ගිහින් කාලේ හරහා යන්න බෑ. බටහිර ලෝකේ කාලේ හා අවකාශය සම්බන්ධ වෙනම කතාවක් තියෙනවා. නමුත් කාලේ හරහා යන්න බෑනේ කාටවත්. යන්න බෑ. එතකොට මේ මේ මොහොතේ ඉපදීම බිඳෙන, හටගෙන නිරුද්ධ වෙන, සමුදය නිරුද්ධ වෙන ලෝකයක් තියෙන බව එයා දකිමින් දකිමින් වාසය කරන සතිපට්ඨානය. ඊළඟට ඊට පස්සේ තුන්වෙනි එක ඊට පස්සේ කියනවා මේ බුද්ධ ශාසනය හරි ලස්සන යෙදුමක් එකකට පාවිච්චි කරනවා. අභිජ්ජා දෝමනස්සං. අභිජ්ජා දෝමනස්ස සහගත තත්ත්වයකට සිත නොයා මේ මොහොතේ ඇස කන නාසය දිවකයි මනස ඔය ආයතන හයෙන් අපි ලෝකේ ගන්නේ. ඒ ආයතන හයෙන් ලෝකේ ගන්නකොට අභිජ්ජා දෝමනස්ස. අභිජ්ජා කියලා කියන්නේ ඇලීම කියන එක. දෝමනස්ස කියන්නේ ගැටීම කියන එක. ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව මේ මොහොතට එකතු වෙනවා. ඒක කොයි වගේ එකක් වුණත් කමන්නේ. ඒක අතිශයින් දුර්වල, අපි බලාපොරොත්තු නොවන අමිහිරි කටුක එකක් වුණත් ගැටෙන්නේ නැහැ. ඒක අපි කොයිතරම් ආස්වාද ජනක ප්‍රියමනාප තත්වයක් වුණත් ඒකෙන් උපරිම ආස්වාදයට යන්නේ නැහැ. ඒ අවිජ්ජා දෝමනස්ස සාගත ඔන්න ඔය කාරණා තුන ජීවිතේම පුරුදු කළොත් මොකද්ද? මේ මොහොතේ සිහි නුවණ තියාගන්නවා. මේ මොහොත සමුදේ වී නිරුද්ධ වී යන බව දකිමින් වාසය කරන සතිපට්ඨාන සිහ පිහිටුවාගෙනම වාසය කරනවා. සමුදේ ධම්මානුපස්සව වය ධම්මානුපස්සව කියලා. ඊට පස්සේ මේ මොහොතේ ඇසකන නාසය දිවකය මනස කියන ආයතන හයෙන් විතරයි අපිට අත්දැකීම් ගන්න වෙන්නේ. ඒකේ අභිජ්ජා දෝමනස්ස සහගත තත්වයකට නොයා සිත මැදහත්ව මේ මොහොතේ එකතු නොවී ඉන්නව නෙමෙයි, හැංගෙනව නෙමෙයි. ඇහැ හංග ගන්න නෑ රූප පේනකොට. ඒක කවරාකාරයක රූපයක් වුණත් මැදින් සිත තියාගෙන ඉන්නවා. ඒකෙන් ලස්සන රූපයක් වුණත් සිත මැදින් තියාගෙන ඉන්නවා. අවලස්සන අකමැති අමිහිරි කටුක අප්‍රිය අමනාප තත්ත්වයක් වුණත් සිත මැදින් තියාගෙන ඉන්නවා. අවිද්‍යා දෝමනස්ස සහගත තත්වයක් නඩත්තු නොකර ඔන්න ඔය තුන විතරක් කරන්න. මේ මොහොතේ සිහිනුවන තියාගන්න, ඊට පස්සේ සතිපට්ඨාන සිහිය පිහිටුවාගෙන සමුදය වය දකින්න. තුන්වෙනි එක මේ මොහොතේ ආයතන හයින් ගන්න ලෝකේ සම්බන්ධ අවිද්‍යා දෝමනස්ස සහගත තත්වෙ නැති වෙන හරීම ලේසි ජීවත් වෙන්න. එයාට ලෝකෙම පෙරළුණත් කඳුළු වෙන්නේ නැහැ. එයාට ලෝකෙම බිඳ වැටුණත් එයාට කඳුළු උපදින්නේ නැහැ. එතකොට ලෝකේ අන්ත දෙක බිඳෙනවා. අන්ත දෙකෙන් බිඳෙනකොට එයා ওই දර්ශනීයට සමවදිනවා. අන්ත දෙකෙන් බිඳෙනවා. එතකොට ওই දර්ශනීයට සමවැදුනම සිත මැදටපත් වෙනවා. තමන් මේ කියන එක තේරුම් ගන්න. ආය අහනකොට හොඳට තේරෙයි. අන්ත දෙකෙන් බිඳෙන්නේ කොහොමද? ඒ කියන්නේ ඒක රූපේ දිහා විතරක් බලලා පුළුවන්. ඕනම් කැමති කෙනෙකුට වේදනාව දිහා බලලා පුළුවන්. සංඥාව දිහා බලලා පුළුවන්. ඒක එක එක විදියට නිවනට එකතු වෙන්න පුළුවන්. ඒ කියන්නේ නිවන් මාර්ගයට එකතු වෙන්න ගොඩාක් පාරවල් තියෙනවා. එතකොට රූපේ පිළිබඳ අන්ත දෙක බිඳින්නේ කොහොමද? මේ මොහොතේ හටගත්ත රූපය අතීත කර්ම අතීත හේතුන්ගෙන් ඉපදිච්ච එක. ඒක අම්මම වග කියන්න ඕන එකක්. ඒ අම්මම වග කියන්න ඕන උනම් පස්සේනේ කොයි වෙලාවෙද්දී උතුකම් කරන්න ඕන වගකීම් කරන්න ඕන වගේ එකක්නේ හිතෙන්නේ. ඔයාලා අපි හැදුවා නම් අපි ගැන බලන්න ඕන වගේ එකක්. ඒක ඉන්නේ නැහැ ධර්මයේ. අර ඔළුවට ඉන්නේ නැහැ ඒක. එයා දන්නවා සම්භවයට උදව් කළා විතරයි. ඒ සම්භවයට උදව් කළා කියලා සාංශාරික ගනුදෙනුවක් නැහැ අපි අතර. මේ සසර තියෙන්නේ ඒ බඳු බිහිසුණු බවක්. ඒ කියන්නේ අම්මයි පුතයි ආයේ සසර දිගට දිගට හම්බ වෙන කම අඩුයි. අර ಗುಣධර්ම මත යම්කිසි ආකාරයකට ධාතු ස්වභාවික වෙනම එකක් තියෙනවා. ඒකට අනුව හමු වෙන අවකාශයනුත් නැතුව නෙමෙයි. නමුත් මේ අපිට හම්බ වෙන අය ඉන්නේ අම්මල තාත්තල දරුවෝ. එයාලා අපිට සසර මුණ ගැහින්නේ. ඒ සන්දර්භයට විතරනේ මේ ඔක්කොම වටිනාකම්. හොඳට බලන්නකෝ මේ සන්දර්භයේ තිබ්බ වටිනාකම් පෙර සන්දර්භයට අදාළයි කියලා අපිට හිතෙන්නේ නැහැ. දැන් වල් කවදාවත් හිතෙනවද මේ ගිය ජීවිතේ අම්මා කොහෙද දන්නේ ඉන්නේ කියලා හොයන්න හිතෙන්නේ නැහැ. ඉපදුනා කියලා පිළිගන්න අයනේ ගොඩක් බෞද්ධයෝ ඉන්නේ. ඒතකොට පෙරත් ඉපදිලා ඉඳලානේ. එහෙන් පෙර ඉපදිලා හිටියා කියලා ඔයාලට පෙර ජීවිතේ දරුවෝ හොයාගෙන යන්න හිතෙන්නේ නැහැ. ඔයාලා සන්දර්භගත සත්‍යයකට එකතු වෙලා ඉන්න කමක් නෙ තියෙන්නේ. මේ සන්දර්භයට විතරයි ඔය ඔක්කොම වැඩ ටික. එහෙනම් මතක තියාගන්න ඔයාලා අද ඔය දරුවට දෙන වටිනාකම, බිරිඳට දෙන වටිනාකම, ස්වාමියාට දෙන වටිනාකම, අම්මා තාත්තට දෙන වටිනාකම, මේ ලෝකයට දෙන වටිනාකම මරණයත් සමග නිමා වෙනවා. තම් කෙටි කාලීන වටිනාකමක් දෙන්නේ. ඒක ඇතුලේ මොකටද අපි සංසාරේ මනාත වෙන්නේ? මේ ලෝකේ කිසිවෙක්වත් ඕනෑවට වඩා නිවැරදි කරන්න යන්න බෑ. නිවැරදි කරන්නත් බෑනේ. දැන් අපි හිතනවා අපේ දරුවෝ අපි නිවැරදි කරන්න ඕනේ කියලා. කියන්නකෝ මන්ට නිවැරදි වෙච්ච එක දරුවේ. මේ එහෙම නිවැරදි කරන්න බෑ. එයා යාගේ පාඩුවේ වෙන වැඩක් යනවා අපිට ඔළුව ඕනලා. අම්මලා කියන එක අහගෙන ඉන්නා වගේ දරුව පෙන්නුවාට ඒගොල්ලෝ ලෝකේ වෙන විදිහකට හඹාගෙන යනවා. ඒක අපිට ප්‍රකට කරන්න නැති එක විතරයි තියෙන්නේ. ඒ නිසා ලෝකේ නිබොරුවට නිවැරදි කරන්න දඟලන්න ඉපන්. හැම වෙලාවකම හිතන්න මේ මොහොතේ මම අත්දකින්න තත්වය මේ රූපය නම් හැම පැත්තෙම බලන්න ඉපා. මේ රූපය පරණ හේතුඵල ධමින් හැදිච්ච එකක්. ඒක අම්මා උපද්දූප එකක් නෙමෙයි. අම්මා උපද්දූප කොමනේ? ඇයි අපි හැදුවා නම් ඇයි ඔයාලා අපේ යුතුයකම් කරන්න වගේ ඒවා බෞද්ධයෝ කියන්නේ. බෞද්ධි කවදාවත් කියන්නේ මේ ඔයා අපි හැදුවා නම් අපිට ගෙවල් දොරවල් හදන්න අපිට අපේ යුතුයකම් කියලා කොටස ඇති නියෝ කරන ඒව භෞතිකවාදී අදහස්නේ. ලෝකෙට තියෙන භෞතිකවාදී ප්‍රවණතා ටිකක්නේ. ඒ නිසානේ මානව හිමිකම් ප්‍රඥප්තියින් පවා නිකන් භෞතිකවාදී හැඩයක් මරන් තියෙන්නේ. අපේ චින්තනේ දුර්වල නෑනේ. අපි වෛරී වෙනවා වගකීම දෙන්නේ අම්මා තාත්තට. හැම වෙලාවෙම වගකීම මගේ තමයි කියලා පිළිගන්න ලෑස්. හැම වෙලාවෙම බලන්නකො වරද තමන් පිළිගන්නවා නම් ඒ සමාජෙ කොච්චර ලස්සනයිද කියලා බලන්නකො. අපි පුරුදුලා ඉන්නේ වරද කාගේ හරි පිට පටවල හිමීට ඇඟ බීර ගන්න. බෞද්ධයෝ එහෙම නැහැ. බෞද්ධයෝ එහෙම කරන්නේ නැහැ. එයා හැම වෙලාවකම හිතනවා කොහොමද මේ පෙර හේතුඵල ධමින් හැදිච්ච එකක් මේ රූපය. මේ රූපය අසුරු කරගෙන මේ මොහොතේ රැස් වෙන භව කර්ම විසින් අනාගත රූපයකට උපද්දවයි. ඒක සතර මහා ධාතුවේ විකෘතියද ප්‍රකෘතියද දන්නේ නැහැ. එතකොට එයාට මේ වෙලාවේ විකෘතියක් හම්බුණා කියන්නේ. එයා කවදාවත් ඒ සමාජයේ දිහා අවඥාවෙන් බලන්නේ නැහැ. සමහර අය ඉන්නවා ස්ත්‍රීන් පුරුෂයෝ වගේ අඳගත්ත. පුරුෂයන් ඉන්නවා ස්ත්‍රීන් වගේ අඳගත්. අනේ මෙහෙම සමාජයක් කියලා කම්බලට අඳ තියාගෙන ඒ සමාජයට ගරහන්නේ. එයා දකින්න එක ධර්මතාවයක් විදිහට. බලන්නකො බෞද්ධ චින්තනයේ කොච්චර ප්‍රසස්තයිද කියලා. එයා දකින්න එක මානසික උමතුවක් විදිහට නෙමෙයි. එයා දකින්නේ පෙර හේතුන් නිසා ගොඩනැගිච්ච ඵල ධර්මයක් විදියටයි. එතකොට මේ සමාජය කොච්චර දියුණුද කියලා බලන්න. මේ සමාජය කොච්චර දියුණුද? දැන් කෙනෙක් අඩු ආයුෂයෙන් මැරෙනවා. දැන් තමන්ගේ දරුවෙක් මැරෙනවා අඩු ආයුෂයෙන්. එතකොට යා දකින්නේ අනේ මේ මගේ දරුවා සසර ගොඩාක් ප්‍රාණඝාතය කරන්න ඇති. ඒකයි යාට අයත් පේන්නේ ධර්මයේ තමයි පේන්නේ. අනේ මට දරුවා අහිමි වුණා කියලා යා පපුවට අත් දෙකෙන් ගහලා අඬන්නේ. එයාට පේනවා යම් කෙනෙක් අඩු ආයුෂයෙන් මැරෙන්නේ එයා සසර කරපු ප්‍රාණඝාත අකුසල සංස්කාරයන් බලවත් වුණාමයි කියලා. එයා ඒ ධර්මයේ දකින්නකොට ඒ ධර්මයේ දකින්න දකින්න එයා තුල කඳුළු උපදින්නේ. එයාට පේන්නේ මේ මොහොතේ අත්දැකීම පෙර හේතුඵල ධර්මයට සම්බන්ධයි. ඒ වගේම එයා දකින්නවා මේ මොහොතේ යා ගනුදෙනු කරන විදිය, වැඩ කරන විදිය, ලෝකයත් එක්ක එකතු වෙන විදිය අනුව රැස් වෙන සාධනීය කුසල අකුසල සංස්කාරයන් විසින් අනාගත රූපේ උපදිද්දී එක මට ඒකෙන් තමයි මා උපදින්නේ. ඔන්න ওই විදියට දකින්නකොට අන්ත දෙක බිඳිනවා. එතකොට යාගේ සිත මැදහ. මැදටපත් වෙච්ච කෙනෙක් මැදටපත් වුණාට පස්සේ මොකද කරන්නේ? මැදටපත් වුණාට පස්සේ යා මේ මොහොතේ සිහිනුවන තියාගනවා. මේ මොහොත කියලා එකක් නැහැ නෙමෙයි තියෙනවා. සියල්ල නැහැ, මොකක්වත් නැහැ නෙමෙයි. තමන්ගේ වසඟේ පවත්වන්න බැරි එක විතරයි ලෝකේ කතාව. මේ මොහොත කියලා එකක් නැහැ කියලා කාටවත් කියන්න බෑ. මේ මොහොතේ රූපේවත් නැහැ කියලා කියන්න බෑ. අනිත්‍ය වෙවි හරි ආයාය අලුතෙන් හටගත්ත රූපයක් දැන් තියෙනෝනේ. මේ මොහොතේ නැතයි කියලා බුද්ධ ශාසනේ කවදාවත් කියන්නේ නැහැ. ਸਰව ශුන්්‍යතාවයක් ගැන බුද්ධ ශාසනේ කියන්නේ නැහැ. ਸਰව ශුන්්‍යතාවයක්. සියල්ල හිස්සයි බුද්ධ ශාසනේ කියන්නේ. මේ මොහොත නැතයි කියලා බුද්ධ ශාසනේ කියන්නේ. එහෙනම් මේ මොහොතේ තියනවා, මේ මොහොතේ තියෙන එකේ මොකද්ද தත්වේ? මේ මොහොතේ සිහිය හොඳට සිහිය එළඹගෙන ඉන්නවා. සිහි නුවණ පවත්වන. ඒකට කියන්නේ සති සම්පජාඤ්ඤේ. ඊට පස්සේ දෙවෙනි එක සතිපට්ඨාන. සතිපට්ඨාන කියන්නේ මේ මොහොත නිරතුරුව ඉපදි බිඳ යනවා. හටගෙන නිරුද්ධ වෙලා යනවා. ඇති වෙලා නැති වෙලා යනවා. සමුදය ධම්මානුපස්සව වය ධම්මානුපස්සව. ඇති වෙලා නැති වෙලා යනවා. නැති වෙනකොට ආය කවදාවත් තියෙන එක හටගන්නේ. ඒකනේ අපිට කවුරු හරි බැන්නාම මේ බැනපු ආයෙ පෙන්වන්න බැරි. කවුරු හරි බැන්නාම මේවා තමයි අපි කෙලෙස් සහගත මතකයකට අපේ සිත යනවා සී අර මේ සතිපට්ඨානේ පුරුද්දක් නැතිකමට. අරම බැන්නා මේම බැන්නා ගිය මාසේ බැන්නා ඊට ගිය අවුරුද්දේ බැන්නා අපේ දරුවන්ට බැන්නා කිය කියා කෙලෙස් අර සතිපට්ඨානේ සිහිය පිහිටුවාගෙන සමුදේ ධම්මානුපස්සේ වය ධම්මානුපස්සේ කියන පුරුද්ද නැති වුණාට පස්සේ තමයි ඔමත පදිංචි වෙන්නේ. ඒක නිරුද්ධ වෙලා ගියපු එකක් ඒක. කිසිම තැනක පෙන්වන්න බෑ. කොහොම වින්නක මම පෙන්වන්න මට බැනපුවා කියලා පෙන්වන්න බෑ ඒක. නිරුද්ධ වෙලා ගිහින් ඒ શબ્ද. දෘෂ්ටි මාත්‍රේ නිරුද්ධ වෙලා ගිහින්. එකම දෙයක් ආයේ දෙපාරක් බලන්න බෑනේ අපිට. දෙමේ දහත් වට්ටිය දිහා එකපාර දෙපාරක් එකම විදිහට බලන්න බෑ. හැම වෙලාවකම ලෝකේ අලුත් වෙනවා. එකම ගඟක් දෙපාරක් බලන්න බෑනේ. ඒ වගේ මේක ගඟට බැහැපු මිනිහක් දෙපාරක් මුණ ගැහෙන්නේ අපිට. ඇයි? එයා තුලත් නාම රූප පරම්පරාව නිරතුරුව බිඳි බිඳි යමින් පවතින්නේ. අර සමුදය ධම්මානුපස්සව වය ධම්මානුපස්සව කියලා බලනවා. ඒක සතිපට්ඨානයේ තුන්වෙනි එක තමයි. මේ මොහොතේ ඇස කන නාසය දිවකය මනස පවතිනෝනේ. ඒවා අභිජ්ජා දෝමනස්ස සහගත තත්වයකට නොනොයා සිත මැද ලෝක රූප නොබල ඉන්නේ අපි. මනාප රූප ලැබේවා, අමනාප රූප ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ. මනාපේව ලැබුණත් අමනාපේව ලැබුණත් එයා තුල අභිජ්ජා දෝමනස්ස සහගත මානසික ප්‍රවාහයක් නඩත්තු නොකර ඉන්න දරණ උත්සාහයක් විතරයි අපිට තියෙන්නේ. ඔන්න ඔය කාරණා ටික තිබ්බොත් එයා මැදටපත් වුණා. මැදටපත් වෙච්ච කමක් තියෙනවා. ඒ මැදටපත් වෙච්ච කෙනා තුල මැද නොතැවරීමක් තියෙනවා. එයා මැද තැවරෙන්නේ නැහැ. මේ මොහොතේ අත්දකින්න අතහැරලා දානවා. ඔන්න ඕකට තමයි තණ්හාවේ නිරෝධය කියන්නේ. නැත්නම් අපි තණ්හාව කියන එක එහෙම නෙමෙයි බුද්ධ ශාසනය අදහස් කරන්නේ. අපි ඔය හිතාන ඉන්නේ තණ්හාව කියලා. ඒ කියන්නේ ඔන්න ඔය මට්ටමට සිත පවත්වන එක තමයි තණ්හාව නිරුද්ධයි කියන්නේ. තයාගේ ඇතුළාන්තය තුල තණ්හාව රැඳෙන්නේ නැහැ පින්නොත්. ତර ඔය මට්ටමට අපේ ජීවිතේ පුරුදු කරගත්තොත් තමයි පොඩි කාරණා දෙකයි අපි කිව්වේ. ඒ කාරණා දෙක පුරුදු කළොත් ඔය කියපු කාරණා දෙක පුරුදු කළොත් එයා තුන් මාසකින් තෝවාන් වෙනවා. අවංකව මික් කරලා බලන්න. අවංකව අපි හම්බ වෙමු ඊට පස්සේ ආයේ. එහෙම එකක් අවංකව කරලා මඟපල නැති වුණොත් එදාට මම මේ චෝදනාව බාර ගන්න ලෑස්ති. හරීම ලේසි සත්‍ය අවබෝධයටන. ඊට පස්සේ ඉහළ මඟ පල පිණිස යා විදර්ශනා කළ යුතු ගැඹුරු රටා තව තියෙනවා. සප්තානු පසනාව අට්ටාරස විපසනාව කියක විදර්ශනා ක්‍රම ගොඩක් තියෙනවා. ඒ ඔක්කොම බුදුරජන් වහන්සේ වදාරලන්නේ පිරිනුවම් පැවි ලංකාව මිනිසු මේ මායිම් කරන්න නැතුව හිටියට. ඒ නිසා ඔබ සියලු දෙනාටම මේ හෝරාවක ධර්ම දේශනාව මේ ගෞතම බුදු සසුනේදීම සෝතාපන්න ඵලයට පත්වීමට උපකාර වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ගණේමුල්ල කොස්සින්නේ පදිංචි නීතිඥ සන්ධ්‍යා අභිවීර මහත්මිය දායකත්වයෙන් කටයුතු කරන එතුමිය පවුලේ පින්තුන් සමග කල්යාණ මිත්‍රයන් සමග රැස් වෙලා. ඉතින් එතුමියට අපි ආශිර්වාද කරනවා නීතිඥ සන්ධ්‍යා අභිවීර මහත්මියටත් මේ රැස්ුණා වූ සියලු පින්තුන්ටත් නිදුක් නිරෝගී සුවචිර ජීවනය කායික මානසික සුවපත් බව වේවා මෙලෝ යහපත වේවා පරලෝ සුගතිය වේවා සුවසීම කුසල කර්ම රැස් වෙන ආකාරයට ඉන්ද්‍රිය අධ්‍යක්ීම් පරිස්සම් කරගන්න ඔයාලට මේ කුසල් උපකාර වේවා හැම දිනාටම මේ කුසල් නිවන් දොරටුවක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා විශේෂයෙන්ම සන්ධ්‍යා අභේවීර මහත්මිය බලාපොරොත්තු වෙනවා තෙවර්ෂ පූර්ණ ගුණානුස්මරණ පින්කම හැටියට ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ මොරගහ කන්ද ව්‍යාපෘතියේ සේවය කළ 2023 අගෝස්තු මාසේ 15 වන දින පරලෝස සැපත්තුණු දයාබරණීය එතුමියගේ ස්වාමි පුරුෂයාණන් වන ඉංජිනේරු මහින්ද අමරසූරිය මහත්මයාට අනුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. එතුමාට මේ කුසල් උපකාර වේවා. එතුමාගේ භවගාමී ජීවිතයේ සුවපත් වේවා. එතුමා නිරතුරුවම අපේ ධර්ම දේශන අසමින් දරමින් මනසිකාරමි කරමින් වාසය කළ බව සිහි කළා. ඉංජිනේරු මහින්ද අමරසූරිය මැතිතුමන්ට මේ කුසල් ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස බලවත් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. අගෝස්තු මාසයේ 19 වන දින පරලෝ සැපත් 2021 වසරේ චූලනී පෙරේරා ඥාති සොහොයුරියටත් දෙපාර්ශවගතවම පරලෝ සැපත්තුණු DLS අභේවීර පියතුමන්ට හේමා අභේවීර මෑණියන්ට HB අවේසේකර පියතුමන්ට සෝමා දිසානායක මෑණියන් ඇතුළු පින්නතුන් නමින් මියගිය සියලු ඥාතීන්ට මේ කුසල් අනුමෝදනා වේවා. සන්ධ්‍යා අභේවීර මෙතිනියගේ නමින්ද වර්ග පරම්පරානුගතව සංසාරගතව මියගිය සියලු ඥාතීන්ට මේ උතුම් කුසලානිසංස ධර්මයන් නිවන් දොරටුවක් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. දේශකයන් වහන්සේ විච අපටද සියලු මහා සංඝරත්නයට උතුම් නිවන් පිණිස මේ කුසල් බලවත් වේවායි අදිෂ්ඨාන කොට තිබෙනවා. ඒ වෙනුවෙන්ද නීතිඥ සන්ධ්‍යා අභේවීර මෙතිනියට අපි ආශිර්වාද කරනවා. ධර්ම ශ්‍රවණයට මේ ස්ථානයට රැස්ුණා වූ සියලු දෙනාටම මේ කුසල් නිවන් දොරටුවක් වේවා. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.
රාගක්ඛයෝ